గారు డగ్లస్ దేవానందమేత్తు, ట్వంటీ మినిట్స్.
நன்றி கௌரவ பிரதி சபாநாயகர் அவர்களே. நமது நாட்டிலே வெள்ளம் மற்றும் மண்சரிவு காரணமாக தென்பகுதி மக்கள் பாரிய இழப்புகளுக்கு முகம் கொடுத்து அந்த இழப்புகளிலிருந்து மீள முடியாமல் தவித்து கொண்டிருக்கும் நிலையில், வடக்கு கிழக்கு மாகாணங்கள் உட்பட 11 மாவட்டங்களில் தொடர்ந்து மேற்பட்டு வருகின்ற வறட்சி காரணமாக 243,683 குடும்பங்களைச் சேர்ந்த 849,752 பேர் கடும் பாதிப்புகளுக்கு உட்பட்டுள்ளனர் என்றும், இதில் மிக அதிக அளவிலான பாதிப்புகளுக்கு உட்பட்ட மக்களாக வடக்கு கிழக்கு மாகாணங்களைச் சேர்ந்த மக்களே காணப்படுகின்றனர் என்றும், அதாவது இங்கு 186,180 குடும்பங்களைச் சேர்ந்த 653,358 பேர் பாதிக்கப்பட்டுள்ளதாகவும் அனைத்து முகாமைத்துவ மத்திய நிலையம் அறிவித்துள்ளதாகவே தெரிய வருகின்றது. எனவே இம்மக்களது நிலையினை உடனடியாக அவதானத்திற்கு உட்படுத்தி அம்மக்களுக்கு உரிய நிவாரணங்களை வழங்க கௌரவ அமைச்சர் அவர்கள் அனுர பிரியதர்சன ஜாப்பா அவர்கள் நடவடிக்கை மேற்கொள்ள வேண்டும் என்பதை வலியுறுத்தி கூற விரும்புகின்றேன். எமது நாட்டின் வரலாற்றை பார்க்கின்ற பொழுது சுமார் 400 வருட காலத்திற்கு மேலாக பல்வேறு இயற்கை அனர்த்தங்கள் ஏற்பட்டுள்ளமை குறிப்பிடத்தக்கது. வருடங்கள் தோறும் இவ்வாறான இயற்கை அனர்த்தங்கள் ஏற்பட்டு வருகின்ற நிலையில், 1978 கிழக்கு மாகாணத்தில் ஏற்பட்ட சூறாவளி, 2004 நாட்டினுடைய கரையோர பகுதிகளில் ஏற்பட்ட சுனாமி, 2011 வடக்கு மற்றும் கிழக்கு மாகாணங்களில் ஏற்பட்ட வெள்ளப்பெருக்கு, 2000 இடம்பெற்ற மீதிய பொத்தை மண்சரிவு, 2016 அரநாயக்க புலத் கொகுப்பிட்டிய மற்றும் கருகண்ணாவ பகுதிகளில் ஏற்பட்ட மண்சரிவுகள், 2016 கொழும்பு, கம்பஹா மற்றும் புத்தளம் ஆகிய மாவட்டங்களில் ஏற்பட்ட வெள்ளப்பெருக்கு போன்ற இயற்கை அழிவுகளுக்கு பின்னர், அண்மையில் நமது நாட்டின் தென்பகுதியில் ஏற்பட்டுள்ள வெள்ளம் மற்றும் மண்சரிவு அனர்த்தங்களே அதிக அழிவுகளை ஏற்படுத்தியுள்ள இயற்கை அனர்த்தங்களாக காணப்படுகின்றன. அந்த வகையில் 1975 முதல் 2000 வரையிலான காலப்பகுதிகளில் எமது நாட்டில் சுமார் 24 மண்சரிவு அனர்த்தங்கள் ஏற்பட்டுள்ள போதிலும், அந்த அனர்த்தங்களின் போது 100 மேற்பட்ட மக்கள் பலியாகியிருந்த நிலையில், அதன் பின்னரான காலங்களில் தற்போது ஏற்படுகின்ற மண்சரிவு அனர்த்தங்களின் போது ஒரே சம்பவத்தில் 100 மேற்பட்டோர் பலியாகி வருவதையும், தென்மேல் மற்றும் வடகில் பருவகால மழை காரணமாக ஏற்படுகின்ற வெள்ளத்தினால் ரத்னபுரி, களுத்துறை, கொழும்பு, கம்பஹா, காளி, திருவோணமலை, பதுளை, புலனறுவை, மட்டக்களப்பு, மாத்தளை, மொனராகலை போன்ற மாவட்டங்களுடன் வடக்கில் அனைத்து மாவட்டங்களும் வளமையாக பாதிக்கப்பட்டு வருவதையும், தென்பகுதியிலேயே குறிப்பாக 1999 ரத்னபுரி மற்றும் களுத்துறை ஆகிய மாவட்டங்கள் வெள்ளப்பெருக்கு காரணமாக அதிக பாதிப்புகளுக்கு முகங்கொடுத்து வருகின்றன என்பதையும் நாம் அவதானத்தில் கொள்ள வேண்டியுள்ளது. இத்தகைய இயற்கை அனர்த்தங்கள் ஏற்பட்டு அது பாரிய அழிவுகளை கொண்டு தருகின்ற நிலையில், இயற்கை அழிவுகளை தடுத்து நிறுத்த முடியாதா என பொதுவாக பழி போட்டுவிட்டு அல்லது மக்களை அங்கிருந்து வெளியேறச் சொன்னோம், ஆனால் மக்கள் அதை கேட்கவில்லை என மக்கள் மீது பழி போட்டுவிட்டு தப்பித்து கொள்வதிலேயே பொறுப்பு வாய்ந்த பலரும் தொடர்ந்து ஈடுபட்டு வருகின்றனர். அண்மை காலமாக மேற்படி இயற்கை அழிவுகள் தொடர்வதும் அதன் காரணமாக பாரிய உயிர் சேதங்கள் உட்பட பல்வேறு அழிவுகள் ஏற்படுவதும் ஏன் என்பது குறித்து சிந்தித்து அந்த அழிவுகளிலிருந்து பாதுகாப்பு பெறும் வகையில் நாம் முன்கூட்டியே என்னென்ன செயல்பாடுகளை முன்னெடுத்துள்ளோம் என்பது பற்றி பொறுப்பானவர்கள் சிந்தித்து செயல்படுவது என்பது பலவீன நிலையிலே உள்ளதையும் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். அந்த வகையில் பார்க்கின்ற போது, இயற்கை அனர்த்தங்கள் என்று எமது நாட்டில் கூறப்பட்டு வருகின்ற பல அனர்த்தங்கள் இயற்கையின் கொடையினை வைத்து நாம் செயற்கையாக ஏற்படுத்தி கொள்கின்ற அனர்த்தங்கள் என்றே கூற வேண்டியதையும் இங்கு வலியுறுத்த விரும்புகின்றேன். 2014 மீதிய 10 மண் சரிவு அனர்த்தம் ஏற்பட்டது. இதற்கு தனி மனித செயல்பாடுகளோ அல்லது இயற்கை செயல்பாடுகளோ காரணம் அல்ல. அங்கு மேற்கொள்ளப்படுகின்ற உமா ஓயா திட்டத்தின் பிரதிபலனாகவே இந்த அனர்த்தம் ஏற்பட்டதாக சுற்றாடல் மற்றும் இயற்கை கற்கைகளுக்கான மையம் ஆதாரத்துடன் நிரூபித்திருந்ததை இங்கு அவதானத்தில் கொள்ள வேண்டும். எமது நாட்டை பொறுத்தவரையில் 103 ஆறுகள் உள்ளன. இவற்றில் 10 ஆறுகளே பெரிய ஆறுகளாக உள்ளன. நாட்டில் மேற்கொள்ளப்பட்டு வருகின்ற அபிவிருத்தி செயல்திட்டங்கள் காரணமாக இந்த ஆறுகளில் பெரும்பாலான ஊற்றுக்களில் சிதைவுகள் நிலைகள் காணப்படுவதுடன் அதிக அளவிலான மண் அங்கிருந்து வெட்டி எடுக்கப்படுகின்ற நிலையில் இயற்கையாகவே அந்த ஆறுகளின் வெள்ளப்பெருக்கை கட்டுப்படுத்துகின்ற சதுப்பு நிலங்கள் அழிவுக்கு உட்பட்டுள்ளன. அது மட்டுமல்லாது நிலத்திற்கு நீர் உறிஞ்சப்படுகின்ற இடங்களில் எல்லாம் பாரிய கட்டிடங்கள் எழுப்பப்பட்டுள்ளன. உதாரணத்திற்கு கலனி கங்கையை சூழவும் இதே நிலையினையே காணக்கூடியதாக இருக்கின்றது. அந்த வகையில் நிலவேறு அபிவிருத்தி மதிப்பீட்டு திட்டங்களின்றி எமது நாட்டில் மேற்கொள்ளப்பட்டுள்ள பல்வேறு அபிவிருத்தி செயல்பாடுகள் காரணமாக நீர் இயற்கையாகவே கடலுக்கு வடிந்தோடும் பகுதிகள் மறைக்கப்பட்டுள்ளன. மேலும் அதேபோன்றும் மறைக்கப்படக்கூடிய வாய்ப்புகள் இருப்பதாகவே தெரிய வருகின்றது. இத்தகைய நிலையில் 103 ஆறுகள் பெருக்கெடுத்து ஓடுகின்ற போது அவற்றின் நீரை வெவ்வேறு பகுதிகளுக்கு திசை திருப்பக்கூடிய வழிவகைகள் போதிய அளவில் மேற்கொள்ளப்படாத நிலையில் அந்த நீர் கடலுக்கு வடிந்தோடக்கூடிய வழிகளும் அடைக்கப்படுகின்ற நிலையில் எமது நாட்டில் வெள்ள அனர்த்தம் என்பது தவிர்க்க முடியாத ஒன்றாகியுள்ளது என்றேன் நான் கருதுகின்றேன். இதனால் எமது நாட்டிற்கு அபிவிருத்தி வேலைத்திட்டங்கள் தேவையில்லை என்ற பொருள்படாது. அபிவிருத்தி திட்டங்கள் மேற்கொள்ளப்படுகின்ற போது அது நிலைவேறு அபிவிருத்தியாக இருக்க வேண்டும். இயற்கையின் ஓட்டத்திற்கான வழிகள் தடைப்படாத வகையில் மாற்று ஏற்பாடுகளின் ஊடாக அவை மேற்கொள்ளப்பட வேண்டும் என்பதையே நான் இங்கு வலியுறுத்தி கூற விரும்புகின்றேன். அத்துடன் இந்த ஆறுகளை பொறுத்தவரையில் குப்பைகள் மிக அதிகமாக கொட்டப்படுகின்றன. அதிகமான மழைவீழ்ச்சி மண் சரிவுகள் வெள்ளப்பெருக்கு காரணமாக ஆறுகளின் உட்பகுதிகளில் மண் நிறைந்த மேடுகள் உருவாகியுள்ளன. இதன் காரணமாக சிறு மழை பெய்தாலே ஆறுகள் பெருக்கெடுக்கும் நிலை ஏற்படுகின்றது. எனவே இந்த விடயத்தையும் நாம் அவதானத்தில் கொண்டு அதற்கான பரிகாரங்கள் காணப்பட வேண்டியுள்ளதையும் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். அனர்த்த முகாமைத்துவ அமைச்சு என்பது ஓர் அனர்த்தம் ஏற்பட்டதன் பின்னர் நிவாரணங்களை சேகரித்து கொண்டும் அதனை பங்கீடு செய்து கொண்டும் இருக்காமல் அனர்த்தங்கள் ஏற்படுவதற்கு முன்பாக அதற்கான தயார் நிலையிலும் அனர்த்தங்கள் ஏற்படுகின்ற பொழுது அதனது தாக்கத்தை குறைத்து கொள்வதற்கும் நடவடிக்கைகள் எடுக்கக்கூடிய தகுதியிலும் பாதிக்கப்படுகின்ற மக்கள் விரைவாக தங்களது இயல்பு வாழ்க்கைக்கு திரும்புவதற்கு உறுதிப்பாடுகளை எடுக்கக்கூடிய நிலையிலும் இருக்க வேண்டும். அதை விடுத்து இத்தகைய ஒரு அனர்த்தம் ஏற்படும் என்று நாங்கள் அறிந்திருக்கவில்லை என கூறுவது முறையாகாது. ஆகவே அதே நேரம் அனர்த்தங்களிலிருந்து மக்களை பாதுகாப்பது மற்றும் அவசர நிலைமைகளின் போது எவ்வாறு செயல்பட வேண்டும் என்பது தொடர்பில் மக்களுக்கு விழிப்புணர்வு ஏற்படுத்துவது தொடர்பில் விசேட அபாய பிரிவொன்றை அமைப்பதற்கு அரசாங்கம் தீர்மானித்துள்ளதாக அறிய முடிகின்றது. இது வரவேற்கத்தக்கதொரு விடயமாகும். எனினும் அனர்த்த விடயங்கள் தொடர்பில் ஓர் அமைச்சர் செயல்படுகின்ற நிலையில் அதனை மேலும் வலுப்படுத்தக்கூடிய வகையிலான திட்டங்களை மேற்கொள்ளப்படாமல் அதற்கு புறம்பாக இப்படியொரு பிரிவு அமைக்கப்படுவதானது அந்த அமைச்சின் மீதான நம்பகத்தன்மை இன்மையாலா என்றொரு கேள்வி எமது மக்களிடையே எழுந்துள்ளதையும் இங்கு அவதானத்திற்கு கொண்டு வர விரும்புகின்றேன். இலங்கையில் அண்மையில் ஏற்பட்ட வெள்ளப்பெருக்கு அனர்த்தம் போன்றதொரு இயற்கை அனர்த்தம் சில மாதங்களுக்கு முன்பதாக ஆஸ்திரேலியா நாட்டில் இடம்பெற்றது. வெள்ளமும் சூறாவளியும் அங்கு அனர்த்தமாக உருவெடுத்திருந்தன. அந்த நாட்டு அரசாங்கம் ஊடகங்களை வகு அற்புதமாக பயன்படுத்தியதன் ஊடாக மேற்படி அனர்த்தங்களில் இருவர் மாத்திரமே உயிரிழந்து பலரும் அதிலிருந்து காப்பாற்றப்பட்டிருந்தனர். அதுவும் வெள்ளத்தில் சிக்கிய பெண்ணொருவர் திடீரென ஏற்பட்டுள்ள இரத்த அழுத்தத்தினாலும், இன்னொரு பிலிப்பைன்ஸ் நாட்டு பிரஜை அறிவுரைகளை பின்பற்றாத காரணத்தினாலுமே உயிரிழந்துள்ளனர். எமது நாட்டை விட வறுமை நிலை கூடிய பங்களாதேஷ் எவ்வாறு அண்மைய மோரா சூறாவளிக்கு மோங்கெடுத்துள்ளது என்பதையும் நாம் ஆராய்ந்து பார்க்க வேண்டும். இதன் போது சுமார் 7 மனித உயிர்களே பலியானதாக அறிய முடிகின்றது. அந்த நாடுகளில் மேற்கொள்ளப்படுகின்ற முன் ஆயத்தங்கள் காரணமாகவே இவ்வாறு பாரிய உயிர் மற்றும் ஏனிய சேதங்கள் தவிர்க்கப்படுகின்றன. ஆனால் எமது நாட்டில் அனர்த்தம் ஒன்று ஏற்பட்டதன் பின்னர் மேற்கொள்ளப்படுகின்ற செயல்பாடுகளில் சற்றேனுமோர் அனர்த்தம் நிகழும் முன்பதாக ஆயத்த நிலை என்ற ரீதியில் மேற்கொள்ளப்படாத நிலையே காணப்படுகின்றது. மேற்படி அனர்த்தம் ஏற்பட்ட சந்தர்ப்பத்தின் போது மழை வீழ்ச்சி தொடர்பான துல்லியமான எதிர்வு கூறல்களை வெளிப்படுத்துவதற்கு பின்பற்று வருகின்ற முறைகளில் குறைபாடுகள் காணப்படுவதாக வளிமண்டலவியல் திணைக்களம் கூறுகின்றது. மேற்படி தினத்தில் அதிகூடிய மழை வீழ்ச்சியாக 100 மில்லிமீட்டர் அல்லது 150 மில்லிமீட்டர் மழை பெய்யும் என எதிர்பார்க்கப்பட்ட நிலையில் 500 மில்லிமீட்டருக்கு அதிகமான மழை வீழ்ச்சி பதிவாகியிருந்தமையை காணக்கூடியதாக இருந்தது. ஆக மழை வீழ்ச்சியை கூட துல்லியமாக அளவிடுவதற்கான முறைமையை எமது நாட்டில் இதுவரை இல்லை என்பது துரவஸ்தவசமான நிலைமையாகும். பிரதேசங்கள் ரீதியாக 3 மணித்தியாலங்களுக்கு 1 தடவை மழை வீழ்ச்சி அளவிடுவது வழக்கம் என்று கூறப்படுகின்றது. இவ்வாறு பிரதேச ரீதியாக அளவிடப்படும் மழை வீழ்ச்சி குறித்து தகவல்களை தலைமையகத்துக்கு வருவதில் காலதாமதம் ஏற்படுவதாக கூறப்படுகின்றது. இவ்வாறு காலங்காலமாக அனர்த்தங்களின் போது ஒவ்வொரு காரணங்கள் கூறப்படுகின்றனவே தவிர அவற்றை நிவர்த்திக்கும் நோக்கில் எந்த செயல்பாடுகளும் முன்னெடுக்கப்பட்டதாக தெரியவில்லை. எமது நாட்டில் இத்தகைய அனர்த்தங்கள் ஏற்படுகின்ற போது ஒன்று இயற்கையின் மீது பழியை போடுவது, மற்றது மக்கள் மீது பழியை போடுவது என்பது வழக்கமாகவே உள்ளது. கொஸ்லந்த மீதிய பொத்த மண் சரிவின் போதும் அரநாயக்க மண் சரிவின் போதும் ஏன் அண்மைக்கால அனர்த்தங்களின் போதும் மக்கள் மீது குற்றச்சாட்டுகள் முன்வைக்கப்பட்டதை நாம் காணக்கூடியதாக இருக்கின்றது. அதாவது அபாய இடங்களிலிருந்து மக்களை வெளியேற சொன்னோம், ஆனால் மக்கள் வெளியேறவில்லை என்று குற்றச்சாட்டு. அனர்த்தம் தொடர்பில் முன்னெச்சரிக்கை விடுப்பதை போன்றே அனர்த்தம் ஏற்படவுள்ள பகுதிகளிலிருந்து மக்களை பாதுகாப்பான பகுதிகளுக்கு வெளியேற்றுவதும் அரசாங்கத்தின் கடமையாகும் என்பதை நினைவில் இருத்தி கொள்ள வேண்டும். அனர்த்தங்கள் தொடர்பில் முன்னெச்சரிக்கைகள் விடுக்கப்படுகின்ற ஆனால் மக்கள் வெளியேறவில்லை என்றால் அதற்கு காரணம் மக்கள் அல்ல. ஒரு பகுதியில் அனர்த்தம் ஏற்படுகின்றது என்றால் அங்கிருந்து வெளியேறுகின்ற மக்கள் எங்கு செல்வார்கள், அவர்களது வாழ்விடங்களுக்கான உறுதிகள் என்ன என்பன குறித்து சிந்தித்து பார்க்க வேண்டும். இடம்பெயர்வுகள் குறித்து மிகவும் வேதனைமிக்க அனுபவங்களுக்கு இந்த நாட்டில் நாமே அதிக அளவில் முகம் கொடுத்துள்ள மக்கள் என்பதால் அந்த வேதனைகளை என்னால் நன்றாகவே உணரக்கூடியதாக இருக்கின்றது. இதுவரையில் ஏற்பட்டுள்ள அனர்த்தங்களால் பாதிக்கப்பட்டுள்ள மக்களுக்கு உரிய இழப்பீடுகள் இதுவரையில் வழங்கப்பட்டு பூர்த்தி செய்யப்பட்டுள்ளனவா? வீடுகளை இழந்தவர்களுக்கு வீடுகள் அமைத்து கொடுக்கப்பட்டு அந்த திட்டங்கள் பூர்த்தி செய்யப்பட்டுள்ளனவா? 2004 ஏற்பட்ட சுனாமியினால் பாதிக்கப்பட்ட மக்களுக்கு என கிழக்கு மாகாணத்தில் நுரைச்சோலை பகுதியில் அமைக்கப்பட்ட வீடுகள் கூட இதுவரையில் பயனாளிகளுக்கு வழங்கப்படாத நிலைமையே காணப்படுகின்றது. எனவே நான் இங்கு முன்வைத்துள்ள குறைபாடுகள் மற்றும் தேவைகள் அனைத்துமே இன்று எமது மக்கள் முன்பாக எழுந்துள்ள கேள்விகளாகும் என்பதையே இங்கு தெரிவித்து, அந்த வகையில் எமது நாட்டில் எதிர்வரும் காலங்களில் ஏற்படக்கூடிய இயற்கை அனர்த்தங்களுக்கு முகம் கொடுக்கக்கூடிய வகையிலான திட்டங்களை தீட்டி அவற்றை செயல்படுத்த இந்த அரசு முன்வர வேண்டும் என்று கேட்டுக்கொண்டு, குறிப்பாக எமது அனர்த்த முகாமைத்துவ அமைச்சர் கௌரவ அனுர பிரிய தர்சன ஜாப்பா அவர்கள் கடந்த 24ஆம் தேதி மெக்சிகோவில் நடைபெற்ற அனர்த்தங்களை தடுப்பது தொடர்பான மகாநாட்டில் இயற்கை அனர்த்தம் ஒன்றின் போது உட்கட்டமைப்பு சேதங்களை குறைத்து பொருளாதார அழிவுகளை எவ்வாறு கட்டுப்படுத்துவது என்ற துணைப்பொருளில் உரையாற்றியிருப்பதாக அறிய முடிகின்றது. அவரது அந்த உரையில் காணப்படக்கூடிய விடயங்களை செயல்படுத்துவதற்கு உரிய நடவடிக்கைகளை மேற்கொள்ளுமாறும் கேட்டுக்கொண்டு தென்னிலங்கையில் பாதிக்கப்பட்ட மக்களுக்கு எமது அனுதாபத்தை தெரிவித்து கொண்டு அந்த மக்களை அவர்களுடைய அந்த இன்னல்களிலிருந்து விரைவாக மீட்டெடுப்பதற்கான திட்டங்களை தீட்டுகின்ற அதை செயல்படுத்துகின்ற அதே நேரத்தில் இந்த வடகிழக்கு உள்ளடங்கலாக நாட்டினுடைய ஏனைய சில பகுதிகளிலும் வறட்சியால் மக்கள் மிகவும் பாதிக்கப்பட்டு கொண்டிருக்கின்றனர். அந்த மக்களுக்கும் விரைவாக அவர்களுடைய தாகத்தை தீர்க்கக்கூடிய வகையிற்கான திட்டங்களையும் தீட்டி அதற்கான நடவடிக்கைகளையும் எடுக்குமாறு அரசை கேட்டுக்கொண்டு எனக்கு சந்தர்ப்பம் கொடுத்ததுக்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
கரு குமார் வெல்கமே.
මයිදානෙ පළමුවෙන්ම මම මගේ අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම මේ ගම් වතුරෙන් මිය ගිය සීළු දෙනාගේ පවුල් වලට වගේම තුවාල වෙච්ච අයට ඒ වගේම අතුරු දහන් වෙලා ඉන්නවා ඒ පවුල් වල සීළු දෙනාටම මේ කනගාටුව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕන. මේ ගම් වතුර අපි හැම අවුරුද්දෙම බලාපොරොත්තු වෙන දෙයක්. දැන් රත්නපුර දිස්ත්‍රික්කයට වහිනකොට අපිට අනිවාර්යයෙන්ම ගම් වතුර එනවා. අපේ පාලින්ද නුවරින් පටන් ගත්තම ඒක කෙලින්ම වහිනවා ඉංගිරිය දක්වාටම මේ ගම් වතුර එනවා. ඒක අපි සාමාන්‍ය දන්න දෙයක්. අපි හැමදාම බලාපොරොත්තු වෙ ඉන්න. නමුත් ඒකට අපිට මුණ දෙන්න අපිට ශක්තිය තිබුණා. මොකද ඒ කාලේ පළාත් පාලන ආයතන සක්‍රීයයි. මගේ ප්‍රාදේශීය සභාවේ සභාපති හිටියා, මන්ත්‍රීවරු හිටියා. ඒ අය ලොකු වගකීමක් ඇතුව මේ කාරණයට මුහුණ දුන්නා. නැත්තම් ඒගොල්ලන්ට ගම්වල ජීවත් වෙන්න බෑ. ඉතින් නමුත් මේ වාර අපි හිතුවට වඩා මයිතනේ ඊට වඩා දෙගුණයක් තෙගුණයක් විතර ගම් අතුර එන්න පටන් ගත්ත විශාල වර්ෂාවකින්. මම දැනගත්තේ 25 වෙනිදා රෑ වැස්ස 26 වෙනිදා පාන්දර 6ට 5:00 විතර වෙනකොට මම දැනගත්තා මාවතවත්තේ බෙල්ලන පාලින්ද නුවර නාය ගිහිල්ලා 10 දිනක යට වෙලයි කියලා. මම ඒ වෙලාවෙම ගියා. ඒ වෙලාවේ මම ගියා. ගිහිල්ලා මම දැක්කා ඒ ගෙවල් 3ක් සම්පූර්ණයෙන් යට වෙලා සමතලා වෙලා ඒ 11ම පේන්න හිටියේ නැහැ. ඒ ඔක්කොම යට වෙලා මැරිලා තිබ්බේ. අත්වැල්තොට. ඒ වගේම දිගන්න. ඒ දිගන්නේ තවම ඒ බොඩි සරන් නැහැ. 8 දිනක් ගියා. යට වුණා. මගේ ඊටාම හොඳ මගේ පාක්ෂිකයෙකුත් යට වුණා ඒ පවුල්වල. ඒ 8 දිනකින් තවම ගත්තේ බොඩිස් 2යි. ඉතින් ඒගොල්ලන්ගේ වැටෙන්නේ අතුරු දහන් වෙච්ච ලයිස්තුවට තමයි ඒ 6 වැටෙන්නේ. ඉතින් මේ වගේ මේ නායයා සහ ගම් වතුර අධික ලෙස ආපු නිසා මම හිතන්නේ මේකට මේ අපි කාටවත් එක පාට අපිට හිතා ගන්නවත් බැරි වුණා. නමුත් මම මේ අවස්ථාවේ කියන්න ඕනේ මේ ආපදා කළමනාකරණ කියන ආයතනයට මීට වැඩිය සැලකිලිමත් වෙන්න තිබ්බා. මොකද ඒ ආයතනය දැන ඒ ආයතනයේ ජොබ් එක තමයි මේ වගේ මේ විවසා මේ වගේ දේවල් ඇති වෙනකොට ඒගොල්ලන් මුලින් දැනගෙන ඉන්න ඕනේ. ඒ ඒකට ලෑස්ති පිට ඉන්න ඕනේ. දැන් අර ජෝන්සන් රත්නැමතුමා කිව්වා වගේ ඉස්සර හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ඔරු තිබ්බා. ඊට පස්සේ බෝට්ටු ගෙනල්ලා දුන්නේ ඔරු තිබ්බා. ඉතින් මිනිස්සු දැනගත් දන්නවා එතකොට ගිහිල්ලා මිනිස්සුන්ව බේරගන්නේ කොහොමද කියන එක. ඉතින් මේ ගමන කිසිම සැලැස්මක් තිබුණේ නැහැ, කිසිම සූදානමක් තිබුණේ නැහැ. ඒ නිසා මිනිස්සු ගොඩාක් පීඩාවට පත් වුණා. ඉතින් මම ඇත්තටම කියනවා මොකද අපිට සුනාමි ආවනේ. ඒ සුනාමි ආපු වෙලාවේ අපි හිතුවේ නැති දෙයක් සිද්ධ වුණේ. ඒ සුනාමියෙන් පස්සේ අපි මේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඇති කළා. අපි බලාපොරොත්තු වුණේ ඒගොල්ලන්ට මොන ක්‍රමයකින් හරි මේව දැනගෙන ඒකට අවශ්‍ය බඩුමුට්ටු ලෑස්ති කරලා ඉන්න එකයි. නමුත් ඒක හරියාකාරව සිද්ධ වුණ නැහැ කියන එක මම මේ අවස්ථාවේ කියන්න ඕන. ඒවගේම අපේ කළුතර දිස්ත්‍රික්කය ගත්තම අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 14ක් තියෙනවා ග්‍රාම නිලධාරී කොට්ටාස 376ක් මේ ගම් වතුරට ගොදුරු වුණා පවුල් 50482යි සමාජික සංඛ්‍යාව 187483යි මරණ 65ක් සිද්ධ වෙලා තියෙනවා අතුරුදහන් 50යි තුවාලකාරිය 20යි නිවාස පූර්ණ හානි 407යි අර්ධ හානි 1324යි නිවාස සුළු 1441යි එතකොට නායගිය ප්‍රදේශ 28ක් තියෙනවා පරාත්බද මාර්ග 8ක් සම්පූර්ණයෙන් අවලං වෙලා තියෙනවා මාර්ග සංවර්ධනය 6ක් තියෙනවා ඉතින් ඒ වගේම පාසල් පාසල් මතුගම 68යි කළුතර 25යි හොරණ 40ක් මේ ගම් වතුර නිසා ඒවා දැන් අබලං තත්ත්වයට පත් වෙලා තියෙනවා ඒවා ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ ඉතින් ඒ වගේම මේකේ විශේෂම දේ තමයි අවදානම් තත්ත්වයේ තියෙන නායම් 481ක් තියෙනවා දැනට දැන්ට ඒකෙන් පරීක්ෂා කරලා තියෙන 141යි මේක ජාතික ගොඩනැගිලි පරිශන ආයතනයේට අයිති කියලා මම හිතන්නේ මම හිතනවා දැන් මේකත් අපි විශේෂ කාරණාවකට ගන්න ඕනේ දැන් ඉදිරියේදී අපි මේ නාය යන්න කියන අපි හඳුනාගත්ත ප්‍රදේශවලට අපි වැඩපිළිවෙලක් හරි ගස්සන්න ඕනේ දැන් මේ නාය යනවායි කියලා අපි දන්නේ අද ඊයේ නෙවෙයි දැන් කාලයක් තිස්සේම අවුරුදු ගාණක් තිස්සේම මේ කඳු නාය යනවායි කියන එක කියනවා සමහර අයව එතනින් ඉවත් කළා තියෙනවා දැන් මං පදිංචි ගමේ හොරවල කන්දේ නාය ගියා ඉතින් ඒකට නම් වෙන තැන්වලට දුන්නට ඒ වෙන තැන්වල සමහර ගියා යත් ඉන්නවා නොගියා යත් ඉන්නවා ඉතින් ඒක නිසා මේකට විශේෂ වැඩපිළිවෙලක් මේ 481ට විශේෂ වැඩපිළිවෙලක් හදන්න ඕනේ ඒකම මේ ඒකට අවතැන් වෙච්ච ඒ නිවාස අහිමි වෙන ඉඩම් අහිමි වෙන ගැන මං හිතන්නේ විශේෂයෙන්ම බලන්න ඕනේ මොකද ජනතාවගේ විශ්වාසයක් නැහැ දැන් 125ක් දෙනවයි කිව්වනේ 125ක් දෙනවයි කිව්වට මිනිසුන්ගේ විශ්වාසයක් නැහැ පහුගිය කාලේ වෙච්ච දේවල් බැලුවම අර කොස්ගම ඒ වගේ නායගිය තැන්වල අර පුපුරවපු තැන්වල ඒ මිනිසුන්ට තවමත් නැතුව ටීවී එකේ පෙන්නනවා ඉතින් මේ මිනිසුන්ගේ විශ්වාසයක් දිනා ගන්න ඕනේ අපි මේ 125ක් දෙනවයි කියන එක ඒ වගේම අර නායක ඒ වගේම ඒ වගේම මේ මරුණම ලක්ෂයක් දෙන තීරණය කරලා තියෙනවා ඉතින් ඒකේ හුඟක් තැන්වලට රුපියල් 5000 විතරයි තවම හම්බෙලා තියෙන්නේ ඉතුරු 85000ත් ඒ මරණ සහතිකය දුන්නම දෙන්න කියලා තියෙනවා ඒ වගේම අර මින් ඉස්සලා මතු කරා වගේ අතුරුදහන් වෙච්ච අය ඒගොල්ලන් පොළොව යට දැන් පස්සෙ යට ඉන්නේ ඉතින් ඒගොල්ලන්ගේ පවුල් වලටත් ඒ දෙන දීමනාව දෙන්න කියලා නැත්තම් අතුරුදහන් වෙලා මේව හම්බුන්නේ නැත්තම් අයිද අවුරුදු 7ක්ද කොහෙද යන්න ඕනේ ඒ දීමනාව ගන්න ඒ මරණ දීමනාව ගන්න අවුරුදු 7ක් 8ක් විතර යන්න ඕනේ ඉතින් ඒ නිසා ඒකත් මං කියනවා තව ඊටාම විශේෂම දෙයක් තමයි තවම දැන් ওই ගෙවල් කැඩිච්ච අය ඉන්නෝනේ දැන් ඒ මිනිසුන්ට යන්න තැන් නැහැ ඒ මිනිස්සු පන්සල්වල හිටියා ඉස්කෝලවල හිටියා නමුත් හැමදාම එතන ඉන්න බෑ දැන් ඒගොල්ලන්ට තමන්ට ඒ 125 දීලා ගියේ හදනකන් ඒගොල්ලන් වෙනස් ස්ථානයක කුලීගයක් හරි ඉන්න කුලීගයක හරි ඉන්න ඒගොල්ලන්ට මුදලක් දෙන්න කියන ඉල්ලීම මම මේ අවස්ථාවේ කරනවා ඒ වගේම මේ අපි පක්ෂ ભેදයෙන් කතා කරොත් මේ නිලධාරීන් ඇත්තටම වැඩ කරා අපි දැක්කා නිලධාරීන් වැඩ කරනවා නමුත් නිලධාරී බය වුණා බය වුණේ මේ එක එක විධිමත් චක්‍රලේඛන ඇවිල්ලා නැති නිසා ඒ පර්ණ චක්‍රලේඛන නිසා ඒ වගේම ඒගොල්ලන් FCID එක ගෙනිච්ච නිසා FCID අපේ ගම්වල ග්‍රාම සේවකවල ඒ වගේම සමෘද්ධි නියාමකල FCID එකට ගෙනිච්චා ඉතින් FCID එකට ගෙනියන්න කිව්වම උන් බයයි ඉතින් කතා කරලා කියනවා මන්ත්‍රීතුමා අපි හෙට FCID එකට ගෙනියන්නේ එන්න කියලා තියෙනවා අපිට එන්න ලැබෙයිද නැත්නම් අපිව කූඩුවට දායි දන්නේ නැහැ ඉතින් ඒ නිසා ඒකත් ඒ අවදානම් තත්ත්වය ගත්තේ නැහැ මේකත් මම තමුන්නාන්සට කියන්න ඕනේ මේක ඊටාම බරපතල දෙයක් මොකද ග්‍රාම සේවක මහතුරු හරි රජයේ නිලධාරීන් නැත්නම් සමෘද්ධි නියාමකයින් නැත්නම් කෘෂිකර්ම පරිවේශන නිලධාරීන් ඒගොල්ලන්ට දෙන්න ඕනේ මේ වගේ අවස්ථාවදී කෙලින්ම තමන් ප්‍රායෝගික වැඩ කරන්න කියන එක. ඒක ඉතින් කටින් කියලා වැඩක් නැහැ. කටින් කිව්වට ඒව නිලධාරීන් කරන්නේ නැහැ. ඒ නිසා මේක කෙලින්ම කියන්න ඕනේ මෙන්න මේ මේ වගේ අවස්ථාවක් ආවොත් මේ විදිහට වැඩ කරන්න කියලා. ඉතින් ඒක නිසා මම තමුන්නාන්සලා ඉල්ලා සිටිනවා මේ මේක බොහොම සැලකිල්ලකට ගන්න. මොකද දැන් අර කිව්වා වගේ තව අවුරුදු 5ක් යනකම් අපිට මේක අමතකයි. අපි ඊට පස්සේ ආණ්ඩුව වුණත් වැඩි සැලකිල්ලක් ගන්න නැහැ. ඒ වෙලාවේ ආණ්ඩුවට ඇඟ බේර ගන්න ඕනේ හින්දා විවිධ ප්‍රකාශ කරනවා. ඒ විවිධ ප්‍රකාශ කරන්නේ තමන් ඒ වෙලාවේ තියෙන තත්ත්වේ මුහුණ දෙන්න. ඒ කියන්නේ ඒකෙන් අයින් වෙන්න. දැන් 125ක් දෙනවා කිව්වම හැබැයි ඉතින් මිනිසුන්ගේ විශ්වාසයක් නැහැ 125ක් දෙයි කියලා. මම දන්නේ නැහැ. එහෙම ඉදිරියේ දැන් ඉස්සලා වෙච්ච තැන් වලට දීලා නැති නිසා මිනිසුන්ගේ 25ක් ඒ ගැන මේ විශ්වාසයක් නැහැ. කොහොම වුණත් මම හිතන්නේ මේ මිනිසුන්ව ගොඩනගන්න ඉක්මනටම මේවට ප්‍රතික්‍රියා කරන්න ඕනේ කියන එක මම කියනවා. විශේෂයෙන්ම ඒ මුදල් ලබා දෙන්න. මිනිසු දැන් අද අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මට ආපදා කල්මනාකරණ ඇමතුමා මට කතා කරා. එතුමා රටිනම් ආවට පස්සේ එතුමා කතා කරලා කිව්වා ඕන දෙයක් තියෙනවා නම් මට කියන්න කියලා නම්බර දෙකකුත් දුන්නා. එතුමාගේ නම්බරෙත් දුන්නා. ඊට පස්සේ අපේ කොමසාරිස්තුමාගේ මම හිතන්නේ ආපදා කොමසාරිස්තුමාගේ ඒ නම්බරෙත් දුන්නා. දීලා කිව්වා ඕන දෙයක් තියෙනවා නම් කියන්න කියලා. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවේ මතක් කරන්නත් ඕනේ. ඉතින් ඒ රජයේ නිලධාරීන් මේ වගේ භයානක නීති රීති තිබ්බත් මේ නීති රීතියේ වලින් ඔබට ගියාට පස්සේ ඒගොල්ලන්ට ප්‍රශ්න ඇති වෙනවා කියලා දැනගෙනත් මේකට බැහැලා වැඩ කිරීම ගැන මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් අපි සියලු දෙනාම තමුන්නාන්සලා ගේන හොඳ යෝජනාවලට අපි එකඟයි. අපි ඒවට කවදාවත් ඒවා මගාරින් නැහැ. මොකද මේ හැම ජන අද නෙවෙයි ඉදිරි අනාගතයේදී වුණත් මං හිතන්නේ ඒ වගේ දේවල් වලට මූණ පාන්න වෙන නිසා අපි මේ හොඳ යෝජනා ගේනවනම් අර වජිර අභිවදන ඇමතුමා කිව්වා ඒවට අපි අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා. තව එකක් මං කියන්න ඕනේ. දැන් අපේ ආණ්ඩුව කාලේ ඉඩම් ගොඩකරන එක නවත්තලා තිබ්බා. ඉඩම් ගොඩකරන එක බොහොම තදින් ඒකට හිටියා. නමුත් මේ ආණ්ඩුව ආවට පස්සේ මිනිස්සු හිතුව විදිහට ඉඩම් ගොඩ කරා. මේකත් ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක්. ඉඩම් ගොඩ කෙරුවා හැමතැනම. කවුරුත් ඉස්සර කූපනිස එනවා. ඉඩම් ගොඩ කරනකොටම කූපනිස ඇවිල්ලා ඒක නවත්තනවා. නැත්තම් නඩු දාන්න යනවා. දැන් එහෙම නෙවෙයි මේ ආණ්ඩුව ආපු ගමන්ම ඕපන් චෙක් එකක් දුන්න ඕන කෙනෙකුට ප්‍රතික්‍රියාව කිව්වේ නැහැ. නමුත් මිනිස්සු ගොඩ කරන්න පටන් ගත්තා. මේ ගොඩ කරන්න පටන් ගත්ත නිසා මේ සිද්ධිය සිද්ධ මේ සිද්ධියට ගොඩක් බලපෑවා කියන එකත් මතක් කරමින් නියෝජ්‍ය කතානායකතුමාට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා.
රබල් රවුෆ් හකීම්. බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෑතකදී ඇති වුණු මේ කාලගුණික විපර්යාසයත් සමග විශාල ජල ගැල්මක් එවාගෙම ගං වතුරත් එක්ක හානියට පත් වූ ජනතාවටත් ඒ වගේම ජීවිත හානියට මුහුණ දුන්නු ඒ පවුල්වලටත් මුලින්ම අපේ සංවේගය පළ කර සිටින අතර මේ විවාදයේදී පානීය ජලය සැපයීම සඳහා වගකීම් දරන අමාත්‍යතුමා හැටියට අපට මේ ගං වතුර නිතර නිතරම ගලා යෑම පිළිබඳවත් ඒ සමග අපි පානීය ජලය සඳහා වූ විසඳුම් සෙවීමේ ක්‍රියාවලිය හේතු කොටගෙනත් කරුණු කීපයක් මම මේ විවාදයට එක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි නිරන්තරයෙන් දකින දෙයක් තමයි මෙවැනි විශාල ඛේදවාචකයකට මූණ දෙන්න සිදු වුණාම පක්ෂ විපක්ෂ නොබලා කවුරුත් ඒ පිළිබඳව අවතීර්ණ වී අවශ්‍ය පරිදි වැඩකටයුතු කිරීම සාමාන්‍යයෙන් සිදුවන කාර්යභාරයක්. නමුත් මේ වතාවෙදිත් ඒ වගේම අපි කවුරුත් මේ පිළිබඳව යම් දුරකට යම් විවේචන තිබුණත් මුලින්ම පිළිගන්න ඕනේ රාජ්‍ය නිලධාරීන් ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ අය පොලිසිය අය හැම දිනාම මේකට ඍජුවම ඉතාම කැපවීමෙන් වැඩ කළ බවත් ඒත් එක්කම ජල සම්පාදන ජලපවාහන මණ්ඩලයේ අපට අර්ධ වශයෙන් නැත්නම් සම්පූර්ණ වශයෙන් සමහර ජල සම්පාදන ක්‍රම වසා දැමීමට සිදු වුණා. නමුත් කෙටි කාලයක් තුළදී ඒවා නැවත පණ ගැන්වීමේ ක්‍රියාදාමයේ අපේ සේවක පිරිස ලබා දුන්නු ඒ සහයෝගය පිළිබඳව මගේ කෘතඥතාවය මුලින් මම පුද කර සිටිනෝ. අපි දකින දෙයක් තමයි විශේෂයෙන්ම මේ ජල ගැල්මත් එක්ක ගං වතුරත් එක්ක කැලණි ගඟ, කළු ගඟ, ඒ වගේම ජින් ගඟ, නිල්වලා ගඟ වැනි ප්‍රධාන ගංගාවන් කීපයක් පිටාර ගැලීමත් එක්ක සිදුවුණු මේ මහා හානිය අපි සදහටම නැත්තං යම් දුරකට මේවා මේ අලාභ හානි අඩු කර ගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව අපේ අවධානය යොමු විය යුතු තිබෙනවා. දැන් ජින් නිල්වලා ගඟ පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ නිල්වලා ගඟේ ජලය ජලාශ කීපයක් ඇති කරලා එතුලින් පාලනය කිරීමට යෝජනා කීපයක් තිබුණා. ඒ යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව විටින් විට නොයෙකුත් රාජ්‍යයන් හරහා අවධානය යොමු වුණත් ඒකට සඳහා වූ ක්‍රමවත් වැඩපිළිවෙලක් තාමත් ඇති වුණේ නැහැ. මෑතකදී අපට සිදු වුණා විශේෂයෙන් මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ඒ වගේම අලුතෙන් ආයෝජන සඳහා අපි පිටරටින් ආයෝජකයෝ ගෙන්න ගන්න සූදානම් වෙන අවස්ථාවේදී අපේ අමාත්‍යාංශයෙන් සක්‍යතා වාර්තාවක් සැකසීමට අපට ඒක පැවරුණා. ඒකෙන් අපි විශේෂයෙන්ම ජින් නිල්වලා ගංගාවන් අතරින් ජලය හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙනකන් හරවා යැවීම සඳහා අපි වාර්තාවක් සැකසලා ලබා දුන්නා. ජලාශ කීපයක් ඇති කිරීම තුළ විශේෂයෙන්ම පානීය ජලය ලබා දීම සඳහා වූ ඒකටම ආවේනික වූ ජලාශ සෑදීමත් මේක ජින් නිල්වලා ගඟ විතරක් නෙවෙයි මහවැලි ගඟෙත් අපි නොයෙකුත් ප්‍රදේශවල මෙවැනි ජලාශ ඇති කළ යුතුයි කියලා බලාපොරොත්තු වෙනවා. කලින් අපි අඹතලයේ ලබුගම වැනි පානීය ජලය සඳහා විතරක්ම හදාගත්ත ජලාශ දැන් දශක කීපයකට උඩදී හැදුවට පස්සේ එවැනි ජලාශ අපි මේ රටේ තාම හදලා නැහැ. අපි වාරිමාර්ග සඳහා වූ ජලාශත් එක්ක බද්ධ කරගෙන තමයි අපේ වැඩ කටයුතු අප කරගෙන යන්නේ. ඉතින් මෙවැනි අවස්ථාවලදී මේ කාරණාව පිළිබඳව අපේ අවධානය යොමු වීම අවශ්‍යයි කියලා මම හිතනවා. අත් වශයෙන්ම නිල්වලා ගඟ හරවා යමීම සඳහා උමගයක් හරහා ඒක හමන්තොට වෙනකන් ගෙන යා යුතුයි කියන යෝජනාවක් තිබෙනවා. ඒ පිළිබඳ සක්‍යතා වාර්තාවක් හදන්නත් අපි ලැහැස්ති වෙනවා. නමුත් එක දෙයක් සිදු වෙනවා. විටින් විට ජල ගැල්මක් ඇති වී විශාල ගණනේ ජනතාව ජලයට යටවීමේ මේ සිදුවීම් ඇති වුණත් අත් වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ හරි අඩක් මේ ඛේදවාචකයට හසු වුණා. නමුත් ඒ දිස්ත්‍රික්කවල වැසෙන ගොවි ජනතාව විශේෂයෙන්ම වියලි කාලගුණික තත්ත්වයන් තියෙන කාල සීමාවකදී තමන්ට ඒ ජලය ලබා ගැනීමේ අපහසුතාවය පිළිබඳව සැකයන් උඩ සැක මතවීම උඩ මේ නිල්වලා ගඟ හරවා යැවීමේ ව්‍යාපාරය පිළිබඳව විරෝධතාවන් ඇති වෙනවා කියන එකත් අපි කිව යුතුයි. මේ පිළිබඳව ඒ ගෝ ජනතාවත් එක්කත් එවගේම ඒ ප්‍රදේශවල දේශපාලන නායකොත් එක්කත් සාකච්ඡා කරලා තිරසාර විසඳුමක් පිළිබඳව අපි කල්පනා කළ යුතු අවස්ථාවක් මේක කියන එක පිළිබඳව මම මතක් කළ යුතුව තිබෙනවා. දැන් කැලණි මිටියාවතෙත් ඇති වුණු ප්‍රශ්නයට කවුරු මොකක් කිව්වත් අපි වෙල්ගම මන්ත්‍රීතුමා දැන් මොහොතකට පෙරදී කියා සිටියා. එතුමන්ලාගේ ආණ්ඩු කාලේ මේ ඉඩම් ගොඩ කිරීම පිළිබඳව දැඩි ක්‍රියාමාර්ගයක් ගත්තයි කියලා. හැම රජයක් කරහාම දැඩි ක්‍රියාමාර්ග ගන්නවා තමයි. නමුත් ඒව කරන්න ක්‍රම සහ විදි හොයාගන්න අයත් ඉන්නවා. ඒ පිළිබඳව ව්‍යංගයෙන් වක්‍රාකාරයෙන් ඕන විදිහට මේ ඉඩම් ගොඩ කිරීම සිදුවෙනවායි කියන එක අපි කවුරුත් දන්නා කාරණයක්. ඉතින් එබැවින් මේ පිළිබඳව අපි දෙකින් එකින් දැන් විපක්ෂයේ ඉන්නකොට අපි රජයේ පැත්තට ඇඟිල් දික් කරනවා වෙනුවට, ඒ වගේම රජයේ පැත්තේ ඉඳගෙන විපක්ෂයේ පැත්තට ඇඟිල්ල දික් කරනවා වෙනුවට අපි මේ පිළිබඳව ස්ථිරසාර විසඳුම් සෙවීමේ ක්‍රියාමාර්ගයකට යන්න ඕනේ. විශේෂයෙන්ම ඉඩම් ගොඩ කිරීමේ ඒ වගේම මේ SLLRDC ආයතනය, මේ ආයතනයට බලය පැවරී තිබෙනවා. මන්නම් හිතන්නේ මේ දැන් ආයතන ගණනාවක් තිබුණට වැඩේ වෙන්නේ නැහැ. ඉතින් මේ පිළිබඳව ඉතින් පානීය ජලය පැත්තෙන් බැලුවොත් අපිටත් විශේෂයෙන්ම ගංගා නිම්නයන් ඒ වගේම ගංගා ද්‍රෝණි ආරක්ෂා කරගැනීමේ උවමනාවක් තිබෙනවා. ඉතින් ගංගා නිම්න ගංගා ද්‍රෝණි ආරක්ෂා කරගැනීමට විතරක් ආවේනික වූ අධිකාරියක් ඇති කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. කලින් තිබුණා River Valleys Development Board, ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය කියලා ආයතනයක් තිබුණා. ඒක අපි අහෝසි කරලා තමයි මේ SLLRDC සංවිධාන හැදුවේ. නමුත් අත්ත වශයෙන්ම මේ SLLRDC සංවිධානයේ හරහා මේ ගංගා නිම්න ගංගා ද්‍රෝණි ආරක්ෂා වීමේ වැඩකටයුත්ත හරි ආකාරයකට නිසි ලෙස කෙරෙනවද කියන ප්‍රශ්නයක් තිබෙනවා. මම කෙටි කාලයක් මේ සංවිධාන භාරව කටයුතු කළා. අත්ත වශයෙන් විශාල කාර්යභාරයක් පැවරී තිනවා SLLRDC ආයතනයේට. නමුත් ඒ ආයතනය හරහා නීති මාර්ගයෙන් කටයුතු කරලා මේ අනවසරයෙන් ඉඩම් ගොඩ කිරීම ඒ වගේම ඇලදෝණි සුද්ධ කිරීම වැනි කටයුතු ඒ වගේ ඒ වේල්ල ආරක්ෂා කිරීමට බැම්ම සෑදීම් වැනි වැඩ කටයුතු කෙරුණත් අපි පුළුල්ව ගත්තහම රට පුරා අපිට තියෙනවා මතුපිට තියෙන ගංගාවන් 103කට වඩා මේ රටේ තිබෙනවා. මේ හැමතැනම මේ ගංගා ද්‍රෝණි ගංගා නිම්නයන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක මේ එක සංවිධානයකට මැදිහත්වුවේ හැකිද කියන ප්‍රශ්නයක් තිබෙනවා. මොකද මේකට අදාළ තවත් ආයතන තියෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තියෙනවා. වනජීවී දෙපාර්තමේන්තුව තියෙනවා. මහවැලි අධිකාරිය තියෙනවා. මේ වගේ ඒ වගේම වාරි මාර්ග දෙපාර්තමේන්තුව තියෙනවා. ගෝවිජන සේවා දෙපාර්තමේන්තුව තිබෙනවා. ඉතින් මේ වගේ ආයතන රාශියක් මේ විෂයපටයට අත ගහනවා. එතකොට මේ පිළිබඳව විශේෂයෙන්ම ගංගා ද්‍රෝණි ගංගා නිම්නයන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලට විතරක් ආවේනික වූ අධිකාරියක් ඇති කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. මම අමාත්‍ය මණ්ඩලයටත් මේ යෝජනාව ගෙන ගියා. නමුත් අමාත්‍ය මණ්ඩලෙදිත් මේ එක එක විෂය භාර අමාත්‍යවරුන් ඒකට විරුද්ධ වුණා. ඒකෙන් ඒක කෙරුන්නේ නැහැ. මන්නම් හිතන්නේ මේ අවස්ථාවේදී මේ පිළිබඳව සිතා බලලා යම් වැඩපිළිවෙලක් ගත යුතු කාල සීමාවක් හැටියට මේක දකින්නවායි කියලා මම කිව යුතුයි.
You are almost 11 minutes now.
ඒක කියමින් මම විශේෂයෙන්ම එක ගැටලුවක් පිළිබඳව මොකද වැරදි අවබෝධයක් ඇති වෙන්න පුළුවන් කියන මතයක් ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ වියලි මේ ගංවතුර බැසියාමත් එක්ක සිදුණු එක ප්‍රශ්නයක් පිළිබඳව ජල සම්පාදන මණ්ඩලය මේ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙලා තිබෙනවා. අඩවත බියගම ප්‍රදේශවල ජලයේ පවතින දුර්ගන්ධය සහ පැහැය වෙනස් වීම පිළිබඳව ප්‍රශ්නයක් අපේ දොස්තර මන්ත්‍රීතුමා ඒ පිළිබඳව දැනුවත් විය යුතුයි. කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා ඇලවල් ආශ්‍රිත ප්‍රදේශවල ජල විශාල වශයෙන් උඩ අතට ගැලීමක් සිදු වුණා. ඒ අනුව පට්ටිවල ප්‍රදේශයේ රග්ගහවත්ත ඇල දිගේද මෙලෙස ගමන් කළ අතර කැලණි ගඟේ ජල මට්ටම අඩුවීමත් සමගම ඉහළට ගිය ජලය එහි තැන්පත් වී තිබූ තෙල් සහ අපද්‍රව්‍ය සෝදාගෙන නැවත ගඟ දෙසට පැමිණීම හේතුවෙන් මෙලෙස එම සීමාවේ කැලණි ගඟේ ජලය අවපැහැක් අතර දුර්ගන්ධයක් ඇති වීය කියන එක පිළිබඳව කරුණු මම වාර්තා කිරීමට සිදු වෙලා තිබෙනවා. මේ හඳුනාගත් වහාම අපේ කාර්ය මණ්ඩලය විසින් එම ඇලේ සිට කැලණි ගඟ දක්වා ජලය වැටෙන ස්ථානවලට වැලිකොට්ට දමා අවහිර කොට අපද්‍රව්‍ය කැලණි ගඟ හා මිශ්‍ර වීම නවත්වලා ඉන්පසුව එක් රැස් වූ ජලය තාවකාලික නල මාර්ගයකින් ස්ථාපනය කර පොම්ප යොදා තුළු මඟට පහලින් නැවත ගඟට මුදාහැරීම අපි කර තිබෙනවා. ජලය ලබා ගන්න අපි ගම්පා දිස්ත්‍රික්කයේ ජලය ලබා ගන්නා ජලය අපවිත්‍ර මිශ්‍ර වීම වැළැක්වීමට අපි ක්‍රියා කර තිබෙනවා. ජලය පිරිපහදු ක්‍රමයේ සෑම පියවරක්ම අපි පරීක්ෂණයට භාජනය කරලා ජල පවිත්‍රාගාරවල නිකුත් කරන අපේ ජලය පරිභෝජනයට යෝග්‍ය නම් පමණක් ජලය නිකුත් කරනු ලබන බවට අපි සහතික කරනවා කියන එක මම පැහැදිලිව කියා සිටිනවා. මොකද මේ පිළිබඳව යම් ආන්දෝලනයක් ඇති වී තිබෙනවා කියන එක මට වාර්තා වුණා. එබැවින් මේ කරුණ කියමින් මේ විවාදයට එක්වීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිය පුද කරමින් මම මගේ කතාව සමාප්ත කරනවා.
ආණ්ඩුපක්ෂයෙන් තව 27 දිනක් විතර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විපක්ෂයෙන් 14 දිනක් වගේ නිසා මම හිතන්නේ ආණ්ඩුපක්ෂයේ 2 දිනක් වගේ එකවර කතා කරන්න සිද්ධ වෙයි. ගරු බන්දුලලාල් බන්දුරාකොඩ මන්ත්‍රීතුමා ඊට ප්‍රථමයෙන් එඩ්වර්ඩ් ගුණසේකර මහත්මයා මුලසුන ගන්නවා.
ගලෝ බන්දුලාල් බණ්ඩාරගොඩ මන්ත්‍රීතුමා
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ගම්මතුර ඛේදවාචකයක් වුණු අවස්ථාවක ගින්ගඟට ආසන්නේ ගින්ගඟ මිටියාවතේ පදිංචිකරුවෙක් හැටියට ඍජුවම ගම්මතුරට ප්‍රශ්නයට මූණ දුන්නු කෙනෙක් හැටියට මේ සභාවේ මේ වටිනා විවාදයේදී අදහස් කීපයක් ඉදිරිපත් කරන්න ලැබීම ගැන මම සතුටට පත් වෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ගම්බතුර පහුගිය මැයි 25 වෙනිදා වැහැපු මහ වැස්සත් එක්ක 26 වෙනිදා මහ වැස්සත් එක්ක ගලාගෙනෙද්දී විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ ගින්ගඟ ඒ මහා ජලගැල්මක් බවට පත්වෙද්දී අපට මූණ දෙන්න වෙච්ච බරපතල ගැටලු කීපයක් මේ සභාව ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මුලින්ම සඳහන් කරන්න ඕන මෙහි අරමුණ කවර හරි නිලධාරී මහත්මයෙකුට මහත්මියකට හෝ අමාත්‍යංශයකට හෝ ඇඟිල්ල දික් කිරීම නෙමෙයි. ඉදිරියේදී මෙවැනි තත්ත්වයකට මුණ දෙන්න සිදු වුණොත් එහෙම ඒ තත්ත්වයේදී මෙවර ඇති වුණු අඩුපාඩු නිවැරදි කරගෙන ඒවත් සිදු නොවන ආකාරයට කටයුතු සකස් කර ගැනීමයි කියන එක සඳහන් කරන්නට ඕනේ. ඒ නිසා මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි මේ සභාවෙත් ප්‍රකාශ වුණා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා පවත්වපු රැස්වීම කීපයකදීත් සාකච්ඡාවට බඳුන් වුණා. ගම්බතුර ගින්ගඟ විශේෂයෙන් ගලන එක නැවත නතර කරන්න දීර්ඝකාලීන විධිමත් වැඩපිළිලක් සකස් කරනවා කියන එක සාකච්ඡාවට බඳුන් වුණා. එය මම මේ වෙලාවේ අනුමත කරනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට ඒ අනුමත කරමින් ඒ සඳහා එකඟ වෙමින් තමයි මගේ මේ කතාව පවත්වන්නේ. ඒ වගේම මම සඳහන් කරන්න කැමතියි, එවැනි දීර්ඝකාලීන විසඳුමක් හොයනව නම් නෙළුව තවලම වාගේ ප්‍රදේශවල අපේ දිස්ත්‍රික්කයේ පාරම්පරිකව මිනිසුන් ජීවත් වෙමින් ඒ අය උපයාස අපයා ගනුපු ඒ අය ගොඩනගා ගනිපු ඒ අයගේ ජීවන තත්ත්වය ඒ වගේම ඒ අය සකස් කරගනිපු ඒ අයගේ ජීවන වටපිටාව ආරක්ෂා වන විදියට සහ ඒ අයට සැලකිය යුතු විදියට සහන සැලසෙන විදියට අපි ඒ සැලසුම් කළ යුතුයි කියන එකත් මේ වෙලාවේ මම යෝජනා කරනවා. ඒ වගේම මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි අපිට ගින්ගක ගැලීමේදී මුණ දෙන්න වෙච්ච බරපතලම ප්‍රශ්නය තමයි නෙළුව තවලම් වාගේ ප්‍රදේශවල දැඩි සැඩපහරකුත් එක්ක මහා ගම් වතුරක් ගලාගෙන එද්දී ඒ ජනතාව ක්ෂණිකව මුදවා ගන්නේ කොහොමද කියන එක ප්‍රශ්නේ. 26 වෙනිදා මහා රෑ 27 වෙනිදාට එළි වෙනකොට පාන්දර 3ට විතර මගේ දුරකථන ඇමතුම් සිය ගණනක් ආවා. අපි දැන් ඉන්නේ අපේ ගෙයි වහල උඩ, එහෙම නැත්නම් දෙවෙනි තට්ටුවත් යට වෙන්න ළඟයි, අපි කොහොම හරි මුදව ගන්න කියලා. මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඇත්ත වශයෙන්ම අපි මුණ දීපු බරපතලම ප්‍රශ්නේ, බරපතලම ගැටලුව කොහොමද ඒ ජනතාව මුදව ගන්නේ, එයාට කොහොමද තමන්ගේ ජීවිත බේරගන්න උදව් කරන්නේ කියන ප්‍රශ්නේ. මේකට එක පැත්තකින් අපේම ජනතාවත් යම් කිසි විදියකින් වගකීම යුතුයි. මොකද රජය විවිධ විදියට දැනුවම් කරද්දී, ඒ අයට විවිධ විදියට පණිවිඩ ලබා දෙද්දී බොහෝ දෙනෙක් තමන්ගේ ගේ දොර දාලා ගියේ නැහැ. එක පැත්තකින් තමන්ගේ ගෙදරට දොරට තියෙන ආසාව නිසා, තමන් රැස් කරපු ධනයට තියෙන ආසාව නිසා වෙන්න පුළුවන්. නමුත් බොහෝ දෙනෙක් තමන්ගේ ගේ දොර දාලා ගියේ නැහැ. එහෙම යන්න අකමැති වුණා. ඒ වගේම බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ විශාල වතුරක් ගලාවි කියලා. ඒක නිසා බොහෝ දෙනෙක් තමන්ගේ ගෙවල් තුල රැඳිලා හිටියා. අවසානයේ ගේ වහලත් යට වෙන්න නම් වෙනකොට තමයි බොහෝ දෙනෙක් අපිට කතා කරලා කිව්වේ අපිව මුදව ගන්න කියලා. ඒ නිසා මම විශ්වාස කරනවා ගින්ගඟ ගලන එක නතර කරන්න දීර්ඝ කාලින වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන එක ප්‍රමාද වෙනව නම් ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ නෙළුව සහ තවලම ප්‍රදේශවල අඩුම තරමේ ක්ෂණික වතුර ගැලීමකදී පාවිච්චි කළ හැකි බෝට්ටු ප්‍රමාණයක් හෝ ලබලා දෙන්න කියලා. අඩුම තරමේ ග්‍රාම සේවාව වසමකට එක බෝට්ටුවක් පැද යා හැකි, මගීන් එකට ගෙන යා හැකි බෝට්ටුවක් ලබලා දෙන්න කියලා මම මේ වෙලාවේ යෝජනා කරනවා. ඒ විතරක් නෙමෙයි, නෙළුවට තවලමට ගලද්දී, උඩුගමට ගලද්දී, බද්දේගම ප්‍රදේශවලට පණිවිඩේනවා දැන් නෙළුව තවලම මහා විශාල වතුරක් ගලාගෙන ඉන්නේ කියලා. හැබැයි ඒක ප්‍රචාරය කරගන්න අඩුම තරමේ අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ශබ්ද විකාශන යන්ත්‍රයක් තිබුණේ නැහැ. එනිසා බොහෝ පොලිසිය ස්ථානාධිපතිවරුන්ට සිද්ධ වුණා මහරෑ ශබ්ද විකාශන යන්ත්‍ර හොයලා මේව සූදානම් කරගෙන ගැට ගහගෙන පණිවිඩය දෙනකොට සමහරලාට ප්‍රමාද වැඩි. එනිසා මෙවැනි සූදානමක්වත් තිබුණේ නැහැ. බොහෝ දෙනෙක් අපි ගිහිල්ලා පුජ්ජලිකව කෑ ගහලා කිව්වා හුඟක් තැන්වලින් ඉවත් වෙන්න කියලා. මන් රෑ පාන්දර දෙකට ගිහිල්ලා සමහර ස්ථානවලට බද්දේගම කිව්වා දැන් විශාල වතුරක් ගලනවා, වහාම මේ ස්ථානවලින් ඉවත් වෙන්න කියලා. හැබැයි ඒ අය ඒ පණිවිඩය ඒ තරම පිළිගත්තේ නැහැ. බොහෝ දෙනෙක් තමන්ගේ ගෙවල් වල හිටියා ඒ අපි කියන පණිවිඩය විශ්වාස නොකර. ඒ නිසා අපේ ජනතාව කිසියම් විදියක දැනුමක් අවබෝධයක් දිය යුතු වෙනවා. ජනතාවට මේ වගේ ආපදාවකදී හැසිරිය යුතු ආකාරය, පාසල් දරුවන් ඉඳලා පාසලේදී කුඩා දරුවන් ඉඳලා කිසියම් විදියක පුහුණු කිරීමක් කළ යුතු වෙනවා. මෙවැනි ආපදාවකදී කොහොමද ඒ අය හැසිරිය යුත්තේ කියලා. මේක ගම් වතුර වෙන්න පුළුවන්, නායාමක් වෙන්න පුළුවන්, වෙන හදිසි ආපදාවක් වෙන්න පුළුවන්. නමුත් පාසල් දරුවන්ට පවා යම් අධ්‍යාපනයක් ලබා දිය යුතු, වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි කියන එකයි මගේ අදහස. ඒ විතරක් නෙමෙයි, අපේ ගුවන් හමුදාව ක්‍රියාත්මක වුණා, අපේ යුද හමුදාව ක්‍රියාත්මක වුණා, නාවික හමුදාව ක්‍රියාත්මක වුණා, අපේ දිස්ත්‍රික්කයේ කුඩා සැහැල්ලු ගුවන් යානයක් මගේ නිවස බොහොම ආසන්නේ කඩාගෙන වැටුණා. දුප්පත් මිනිසුන්ට, අහිංසක මිනිසුන්ට, හිර වෙලා හිටපු මිනිසුන්ට කෑම අරගෙන ගීප එකක් ගුවන් බටේගේ ජීවිතය අහිමි වුණා. මම මේ වෙලාවේ ආරක්ෂක හමුදාවල සියලු දෙනාට මගේ උපහාරය ගෞරවය පුද කරන්න අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම දකුණේ හිටපු නියෝජ්‍ය පොලිස්පති තුමා, විශේෂයෙන්ම ජයලත් මහත්මයා, ඒ පොලිසිය හසුරවමින් ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා, ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා ඇතුළු පොලිසිය නිලධාරි මහත්වරු, පොලිසිය ස්ථානාධිපතිවරු විශාල සහයෝගයක් මේ වෙනුවෙන් ලබලා දුන්නේ, අය ක්‍රියාත්මක වුණා. ඒ නිසා අපේ දිස්ත්‍රික්කයේ ජීවිත හානි අවම කරගන්න අපට පුළුවන්කම ලැබුණා. අපේ ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ එක ග්‍රාම සේවාව සමත් කර සියල්ල යටවෙච්ච ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තියෙනවා. ඒ යටවෙච්ච ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය පුරා සතියක් වතුර ගලලා තිබුණා. නමුත් එකමක ජීවිත හානියක්වත් නැති ස්ථාන බවට එයපත් කරගන්න පුළුවන් වුණේ මේ නිලධාරීන් ගනිපු ක්‍රියාමාර්ග නිසා. විශේෂයෙන්ම ගාල්ල මහදිසාපතිතුමාටත් සියලුම ප්‍රාදේශීය ලේකම් තුමන්තුමියන්ටත් මම මේ වෙලාව විස්තුති කරන ඔය අය කරපු කැපවීම සහ පරිත්‍යාගය ගැන. ඒ වගේම ගරු නියෝජ්‍ය ගරු ගුණාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ දැන් ජනතාව මුණ දීපු ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒවට විසඳුම් දෙන්න රජයක් හැටියට අපි ක්‍රියා කරන්න ඕනේ. මම මේ වෙලාව ඉල්ලනවා රාජ්‍ය සේවකීන්ට තමන් ගනිපු ණය සම්බන්ධයෙන් කිසියම් විදිහක ගෙවීමක් කළ යුතුව තියෙනවා නම් ඒකට සහන දෙන්න ක්‍රියා කරන්න කියලා. ඒ වගේම ඒ අය ගනිපු යතුරු පැදි සමාජලාට අනතුරට ලක් වෙලා තියෙනවා. ඒවට සහන දෙන්න කියලා. ඒ වගේම ව්‍යාපාර කුඩා ව්‍යාපාර විශේෂයෙන් ණය ගනිපු අය ඉන්නවා. ණය අරගෙන බැංකුවලට ණය වෙලා ව්‍යාපාර පටන් ගනිපු අය ඒ ව්‍යාපාර සහ මුලින්ම විනාශ වෙලා තියෙන්නේ. ඒවා ගොඩ ගන්න තවත් ඒ අයට අවුරුදු 10ක් 15ක් යනවා. හැබැයි අඩුම තරමේ අවුරුදු 2 3ක සහන කාලයක් ගනිපු ණය වෙනුවෙන් ලබලා දෙන්න කියලා. පුළුවන්කමක් තියෙනවා නම් රජයට ඒ ව්‍යාපාර ගොඩනගා ගන්න කිසියම් ආධාරයක් මුදල්මය ආධාරයක් කරන්න කියලාත් මේ වෙලාව ඉල්ලනවා. ඒ වගේම ස්වයන් රැකියාවලට විවිධ විදිහේ උපකරණ අරගෙන ඒවා පටන් ගනිපු අය කුඩා බේකරි හිමියන් ඇතුළු කුඩා යතුරු පැදි අලුත් ඇඩියා කරන ස්ථානේ පා පැදි අලුත් ඇඩියා කරන ස්ථානේ පවා විනාශ වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ අයට ඒ ස්වයන් රැකියාව නැවත ගොඩනගා ගන්න ආධාර උපකාර කරන්න කියලා මේ වෙලාවේ ඉල්ලන්න කැමති. ඒ වගේම නිවාස ණය ගනිපු අයට ඒවාද ගෙවා ගන්න පුළුවන් කමක්
නැහැ.
තමන්ගේ වටතා විනිතු කීපයක් දෙන්න සභාපතිතුමනි. මොකද මම මේ යටවෙච්ච ප්‍රදේශයක ජීවත් වෙන මන්ත්‍රීවරයෙක්. ඒ නිසා මට මේ කාරණා කීපය ඉදිරිපත් කරගන්න තමා
විනිතුවක්
දෙන්න. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන් තමන්ගේ නිවස විතරක් ඉතුරු වෙලා සියලුම වගාවල් විනාශ වෙලා ආදායම් මාර්ග ජනතාවට අහිමි වෙලා තියෙන්නේ. අපි දීපු වියලි සලාකෙන් එයාට සතියකට දෙකකට වඩා කාලයක් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ අයගේ වගාවන් නැවත ගොඩනගා ගන්න සුළු භෝග වෙනුවෙන් උදව් උපකාර කරන්න තේ වලට සහනය දෙන්න අනිකුත් කුරුඳු වල බැනි වගාවන් වලට යම්කිසි සහන ආධාරයක් දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම විදුලි බිල්, ජල බිල්, දුරකථන බිල් මේවා ගෙවා ගන්නවත් අද ජනතාවට ආදායම් මාර්ගයක් නැහැ. ඒ නිසා ඒ වෙනුවෙන් සහන සලසන්න කියලා ඉල්ලනවා. විශේෂයෙන් අවසාන වශයෙන් එකිල්ලීමක් කරන්න කැමති. මේ වන විට ගින්ගග ව්‍යාපාරේ පහළ ගින්ගග පහළ කෙළවරේ අර චීන සමූහාණ්ඩුව විසින් ක්‍රියාත්මක කරපු ගින්ගග ව්‍යාපාරයේ බන් දෙපස මේ වන විට පිරිසිදු කරමින් යනවා, සුද්ධ කරමින් යනවා. ගරු මන්ත්‍රීතුමනි, මේ සුද්ධ කරමින් යන අවස්ථාවේදී ඒක කරන්න අවශ්‍ය දෙයක් අපි ඒකට විරුද්ධ නැහැ. හැබැයි ඒක අපේ ඇමතිතුමනි ඒ ගත් සිවත් කරගෙන යාමේදී මෙතෙක් වගා කරගනිපු අහිංසක මිනිසුන්ට බරපතල අසාධාරණයක් වෙනවා. මොකද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමහර වෙලාවට ඒ රක්ෂිත ප්‍රදේශ ලකුණු කළා මායිම් ගල්ලා දාලා තිබිලා නැහැ ගරු ඇමතිතුමනි. ඒ නිසා ජනතාව දැන හෝ නොදැන සමහර තැන්වල වගා කරලා තියෙනවා. ඒ මිනිසුන්ට යම්කිසි කාලයක් දෙන්න ඔබතුමා මේ ස්ථානයේ මේක රක්ෂිත ප්‍රදේශ නිරවුල් කරගන්න එක, ඒව පිරිසිදු කරන එක, සුද්ධ කරන එක ගැන අපේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ වගා කරපු අයට අඩුම තරමේ තමන්ගේ වගාවන් ඉවත් කරගන්න සාධාරණ කාලයක් දෙන්න ගරු ඇමතිතුමනි.
කාලයක් දෙන්න පුළුවන්.
ඔව් ඇමතිතුමනි, එහෙම සාධාරණ කාලයක් දෙන්න. ඒ වගේම රක්ෂිත ප්‍රදේශ වෙනම ඒ බන්ට්වලට අවශ්‍ය රක්ෂිත ප්‍රදේශ වෙනම ලකුණු කරලා දෙන්න කියලාත් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
දැන් අවසන් කරන්න
මේ වෙලාවේ ආරාධනා කරන අපේ ප්‍රදේශය ඇවිල්ලා ගාල්ල ප්‍රදේශයේ බද්දගම් ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙන ඔබතුමා ගම්මතුර වෙලාවේ ගියා. ඒ ගැන ස්තුති කරනවා. ගරු කථානායකතුමා ගම්මතුර වෙලාවේ ගියා, ස්තුති කරනවා. ජනාධිපතිතුමා ගියා, අගමැතිතුමා සොයා බැලුවා. මේ හැම කෙනෙකුටම ස්තුති කරමින්
හොඳයි, බොහොම ස්තුති.
උවදුරෙන් අපේ ප්‍රදේශයේ ජනතාවට ගොඩෙන්න අනාගතයේදී මීට වඩා සැලසුම් සහගතව වැඩපිළිවෙළ සකස් කරන්න කියලා ඉල්ලමින් මගේ කතාව අවසන් කරන බොහොම
ස්තුතියි. මීලාට ගරු වෛද්‍ය නලින්ද ජාතිස් මන්ත්‍රීතුමා.
ගරු මූලාසනට මන්ත්‍රීතුමනි, අපි මුහුණ දුන්නේ ජාතික ආපදාවකට. මේ වෙලාවේ අන් අයගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ගොස් තමන්ගේ දිවි අහිමි කරගත්ත කීප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් අර ගුවන් හමුදා බටයා, ඒ වගේම තවත් ජීවිත හයක් බේරගෙන ගංදියට බිලියුණු බෙලි ඇති තරුණයෙක් පිළිබඳ වාර්තා වුණා. ඒ අයටත්, ඒ වගේම මේ දිස්ත්‍රික්ක 7කට බලපාපු මහා ගංවතුර සහ නායෑ මෝදුරෙන්
ජීවිත අහිමුණු තුන්සියකට ආසන්න ප්‍රමාණයක ජනතාවට විශේෂයෙන්ම බුලත්සිංහල යටගම්පිටියේ නාගහදොර නායාමෙන් ඒ ගලගැල්මෙන් තමන්ගේ දිවි අහිමි කරගත්ත සති දෙහික ලදරියගේ සිට ඒ සියලු දෙනාටම අපේ ශෝකය පුද කරන්න කැමතියි. ඒ වගේම මේ අවස්ථාවේදී බොහෝ අය බොහෝ ආකාරයෙන් මේ ආපදාවෙන් ගැලවෙන්නට ඒ ජනතාවට සහන සල්සන්නට දායක වුණා. අපි දැක්කා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මැදිහත් වීම, ඒ වගේම ග්‍රාම සේවය නිලධාරි මහත්වරුන්ගේ සිට දිසාපතිතුරු දක්වා මැදිහත් වීම, මාධ්‍ය ආයතන මැදිහත් වීම, ඒ හැම දිනටම ස්තුති කරන අතර මම විශේෂ ස්තුතියක් කරන්නට ඕනේ ලංකා විදුලිවල මණ්ඩලයේ සේවකයින්. තමන්ගේ රාජකාරි මට්ටමෙන් එහාට ගිහිල්ලා මේ විදුලි බිඳ වැටීම් විසන්දවීම් යථාවත් කරන්නට උන් ඉතා විශාල දායකත්වයක් දැක්වුවා. ඒක අපි දැක්කා. ඉතින් හැම දිනාගෙම ඒ වගේම හැම පක්ෂයේ වගේ දේශපාලකයන්ගේ මැදිහත් වීම ඒ හැම දිනාගෙම දායකත්වෙන් අපට දැන් සති දෙකක් වගේ කාලයක් ඇතුළතදී යම් ප්‍රමාණයකට මේකෙන් ගොඩ එන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. අපි මේ විවාදය ඉල්ලා හිටින්නට හේතුනේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විදිහට මේ ජාතික ආපදාවේදී රජයේ විදිහට මැදිහත් වීමේදී සිදුණු අඩුපාඩුකම් පෙන්වා දෙන්නත් එතනින් එහාට ගිහිල්ලා මෙවැනි ආපදාවකට පූර්ණයෙන් අපි සූදානම් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව සහ ආපදාවකින් පස්සේ යලිත් මෙවැනි හානි අවම කරගන්න අපට මැදිහත් වෙනට හැක්කේ කවර ආකාරයකට පිළිබඳ කියන එක පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ වැදගත් සාකච්ඡාවක් සංවාදයක් ඇති කරන්නට. ගරු මූලාසනට මන්ත්‍රීතුමනි, අපි දැන් මේ ජනතාවගේ මැදිහත් වීමත් රාජ්‍ය යාන්ත්‍රණයත් උපයෝගී කරගෙන ජනතාවට යම්කිසි සහනයක් සලසලා තිනවා. හැබැයි අපි කාටවත් එයින් අත පිහදා ගන්න බෑ. මොකද ලෝකයේ ආපදා කළමනාකරණය කියන විෂය පතය දැන් ඉතාම වේගයෙන් ඉදිරියට ඇවිල්ලා තිබෙන්නේ. සර් අපට සමහර ආපදා වළක්වා ගන්නට බැරි වුණත් හැබැයි එයින් හානිවන ජන ජීවිත අහිමි වළක්වා ගන්න අපිට පුළුවන්කම තිබෙනවා. මම ඔබතුමාට උදාහරණයක් හැටියට කිව්වොත් 2001 නොවැම්බර් මාසයේ ඉඳලා 2016 දක්වා කියුබාව කියන අපි වගේ පුංචි රටට දූපතට බලපාන ලද සුලි කුණාටු විසින් ඒ රටේ ජන ජීවිත කරන ලද බලපෑම් පිළිබඳව යම් සංඛ්‍යාලේඛන කීපයක් ඉදිරිපත් කරන්න පුළුවන්. 2001 නොවැම්බර් 4 වෙනිදා මිෂෙල් කියන සුලි කුණාටු ඇවිල්ලා කියුබාවේ මරණ පහක් වාර්තා වුණ ඔවුන් පුද්ගලයන් ලක්ෂ 7කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කළා. 2002 සැප්තැම්බර් 20ව ඉසිදෝර් කියලා සුලි කුණාටුව කියුබා නාණ්ඩු මැදිහත් වෙලා 280,000 ඉවත් කරා. එක මරණයක්වත් වාර්තා වුණේ නැහැ. 2002 ඔක්තෝබර් 1 ලිලි සුලි කුණාටුව ආවා. ජනතාව 165,000 ඉවත් කරා. එක මරණයක්වත් වාර්තා වුණේ නැහැ. 2004 අගෝස්තු 13 වෙනිදා චාලි සුලි කුණාටුව ආවා. 150,000 ජනතාව ඉවත් කරා. කිසිදු මරණයක් වාර්තා වුණේ නැහැ. 2004 සැප්තැම්බර් 12 වෙනිදා 115,000 ජනතාව ඉවත් කරා. ඉවාන් කුණාටුව ආවට පස්සේ මරණයක්වත් වාර්තා වුණේ නැහැ. 2005 ජූලි 5 වෙනිදා ඩෙනිස් සුලි කුණාටුව ආවා. ලක්ෂයක ජනතාවක් ඉවත් කරා. එක මරණයක් වාර්තා වුණේ නැහැ. 2016 ඔක්තෝබර් 7 මැතිව් සුලි කුණාටු ආවා. 113,000 ජනතාව ඉවත් කරා. එක මරණයක් වාර්තා වුණේ නැහැ. ඒ පුංචි රටට සුලි කුණාටු වළක්වා ගන්න බැරි වුණාට ජනතාවගේ ජීවිත අහිමි වළක්වාගෙන තිබෙනවා. ඒ කියන්නේ ගරු මූලාසන මන්ත්‍රීතුමනි, ජනතාවට පුද්ගලයන්ට ස්වේච්ඡා සංවිධානවලට මාධ්‍ය ආයතනවලට රජයේ නිලධාරීන්ට පුද්ගලිකව සහ සංවිධානයේ වශයෙන් මැදිහත් වෙලා ආපදා වුණාට පස්සේ යම්කිසි දෙයක් කරන්න පුළුවන්කම ලැබුණාට ඇත්තටම ආපදාවට පෙර කටයුතු කළ හැක්කේ රජයටයි. ඒ සඳහා තමයි රජයේ ආයතන පද්ධතියක් පිහිටලා තිබෙන්නේ. හැබැයි අපි තවමත් අසමත් වෙලා තිබෙනවා මේ ආපදාවන් පිළිබඳව කලින් දැනගෙන ජනතාවට නිසි පරිදිව වාර්තා කරලා ඒ ජනතාව ඉවත් කිරීම. එහෙම නැත්නම් ගත්තොත් ආපදාවට පෙර තත්වයේදී අපි තවමත් අසමත්. අපි දැන් උදේ අපි ආපදා කළමනාකරණ ඇමතිවරයා කිව්වා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ මැයි මාසේ 26 වෙනිදා ඉඳලා ගතවෙච්ච දවස් 8 අනතුරු ඇඟවීම් නිකුත් කරා කියලා. හැබැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඒ අනතුරු ඇඟවීම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානට කරාට එතනින් එහාට ජනතාවට ඒ පණිවිඩය ගෙනියන්න තරම් යාන්ත්‍රණයක් අපි අතර නැහැ. අපි දැක්කේ නැහැ කොහෙවත් එක ග්‍රාමසේවක කොට්ටාසිකවත් අපේ දිස්ත්‍රික්කේ නම් පොලිසියෙන් හරි රාජ්‍ය ලේකම් කාර්යාලයෙන් හරි මැදිහත් වෙලා 26 වෙනිදා 25 වැස්ස 25 පාන්දර හෝ 26 වෙනිදා ජනතාවට ඉවත් වෙන කියලා කියනවා අපි දැක්කේ නැහැ. ඊට දවස් දෙක දුන්න පස්සේ සමහර නායන් අවදානම් එනකොට ඒක කියලා තමයි. හැබැයි මේ පණිවිඩය මම දැක්ක එක පුවත්පත වාර්තා කරලා තිබෙනවා. කුකුලිකඟට මිලිමීටර 150කට වඩා වැහි එනකොට ඒ අදාළ ඉංජිනේරුවරයා ඒක වාර්තා කරාලු කළුතර ආපදා කළමනාකර මධ්‍යස්ථානයට. හැබැයි එතනින් එහාට ඒ පණිවිඩේ යා යුතු දණ්ඩ යාන විදිය ක්‍රමවේදයක් අපිට තිබුණේ නැහැ. ඒ නිසාමයි ප්‍රශ්නේ තිබෙන්නේ ආපදාවට පෙර යාපදාව දැන හැඳිනගෙන ඒ වාර්තා කිරීමේ ක්‍රමවේදයක් අපිට තවම නැහැ. ඒක කැලණිගම් මිටියාවතේ සිද්ධ වුණා. ඊට කලින් ගංගතුර නායම්මලා සිද්ධ වුණා. ඒක නිකන් ඔහේ වාර්තා කරලා හරියන්නේ නැහැ ගරු මූලාසන මන්ත්‍රීතුමනි. අපි දන්නවා NBR එකෙන් පහුගිය කාලේ වාර්තා නිකුත් කළා. ওই නායකයා හැමතැනටම NBR එකට උනන් අත පිහදා ගන්න පුළුවන් රයිට් අපි මේ තැනට කියලා තියෙනවා නාය යනවා කියලා. මම දන්නේ හැටියට බදුල්ල දිස්ත්‍රික්කයේ මුලි භූමි ප්‍රමාණය 65%ක් නායාමයේ අවදාන සහිත කලාප කියලා NBR එක නම් කළා තිබෙනවා. ඔය දැන් අපි ගිහිල්ලා බැලුවත් කල්සු දිස්ත්‍රික්කයේ අත්වැත්තට ඔය නායකිය තැන මාකලියලේ නායකිය තැන එහෙම නැත්නම් පාහියංග නාගහතුල නායකිය තැන NBR එකෙන් කියලා තිබෙනවා. කියලා තිබ්බට වැඩක් නැහැ. ඒගොල්ලෝ කියලා ඒක ප්‍රාදේශීය ලේකම්ට කියනවා. ප්‍රාදේශීය ලේකම් මොනෙන් ඒ ජනතාවට කියනවා. ඒක කිව්වටම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද අපි රජයක් මැදිහත් වෙන්න ඕන ඒ ජනතාවගේ සම්පූර්ණ ජන ජීවිතයට අදාළ තීන්දුව ගන්න මිසක් ඒ ආයතන වගකීම් වල නිදහස් කරන්නේ නෙමෙයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඕනනම් වගකීම් නිදහස් වෙන්න පුළුවන්. අද සුලන් තත්වය ඡණ්ඩයි. ඒ නිසා මුහුදු යන්න එපා කියලා පණිවිඩයක් දීපු ගමන් වුණා නම් වගකීම් නිදහස් වෙන්න පුළුවන්. නමුත් රජයක වගකීමක් ඒක නිසා අපි ආපදාවට පෙර තත්වයේදී අසමත් වෙලා තිබෙනවා. අපි ආපදාව තුල තමයි මේ යම්කිසි ආකාරයකට කලමනාකරණය කරගෙන තිබෙන්නේ. ඒකටත් මම කියන්නේ අත්‍තරම කිව්වොත් එහෙම මේ තමුනාසිලම දීපු සංඛ්‍යාලයකට අනුව ගත්තොත් රජයේ මැදිහත් වෙලා කොතරම් සහනාධාර ප්‍රමාණය බෙදලා තියෙනවද කියන එක වාර්තාවනේ. ඊට වඩා සිය ගානක ඊට දහස් ගානක වැඩි ප්‍රමාණයක් ජනතාව ස්වේච්ඡාවෙන් මැදිහත් වෙලා බෙදුවා. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ ඒ සහනාධාර බෙදා හරින යාන්ත්‍රණයක් අපිට නැහැ හරියට. අපේ දිසාපතිවරයාගේ ඉඳලා ප්‍රාදේශ ලේකම්වරයාගේ හරහා ග්‍රාමසේවක නිලධාරි මාත්‍යා දක්වා යන රාජ්‍ය නිලධාරි යාන්ත්‍රණය මෙවැනි ජාතික ආපදාවකට මුහුණ දෙන තරම් ශක්තිමත් නැහැ, කාර්යක්ෂම නැහැ, වේගවත් නැහැ, විධිමත් නැහැ. මම කතා කරලා බලනකොට 26 වෙනිදා ඇත්තටම සමහර ප්‍රාදේශ ලේකම්වරුන්ට හෝ ග්‍රාමසේවක නිලධාරි මහතුරුන්ට කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව පුද්ගලික මැදිහත් වීමක් පමණයි කරමින් හිටියේ. ඒසහා අපේ යාන්ත්‍රණයකට ප්‍රමාණවත් නැහැ, ඒකට කාර්යක්ෂම නැහැ. ඒකට තමයි ආපදා කළමනාකරණ අමාත්‍යංශයක් තිබෙන්නේ. රාජ්‍ය යාන්ත්‍රණය ඒ පැත්තෙන් ක්‍රියාත්මක කරව ගන්න. හැබැයි තවමත් අපේ ආපදා කළමනාකරණ අමාත්‍යංශය කටයුතු කරමින් ඉන්නේ. ආපදා වුණාට පස්සේදී සහන මල්ලක් බෙදෙනවා විනා එතනින් එහාට ඒ ජනතාවට ඇත්තටම සහනයක් සලසන්නේ නෙමෙයි. අපිට තිබුණා නම් අපි දන්නවා සාමාන්‍යයෙන් ඔය මැයි ජූනි මාස වෙනකොට කොහොමත් කල්ප දිස්ත්‍රික්කේ නම් ගම් වතුරෙන් යටවෙන ප්‍රදේශ තිබෙනවා, කොටු වෙන ප්‍රදේශ තිබෙනවා. ඒ ජනතාව දන්නවා දුවල යන්න ඕනේ කොහටද කියලා. සමහර ගමේ පන්සල්වල පාසල්වල වෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන්කමක් තිබෙනවා නම් එවැනි තැන් හඳුනාගෙන ආපදා කළමනාකරණය සඳහා ඒ තැන් සූදානම් කරන්න මේ අනතුර මීට වඩා ගොඩ යන්න පුළුවන්. අඩු තරමේ ඒ තැන් වලට ජෙනරේටර් එකක් දීලා තියෙනවා නම් ඒ තැන් වල ජනතාවට ඉන්න පුළුවන් විදිහේ පැදුරු කොට ටිකක් දීලා තියෙනවා නම් ඒ ජනතාවට පෙට්‍රොමැක්ස් ලාම්පු ටිකක් එහෙම නැත්නම් ගත්තොත් එහෙම ලොකු විදුලි පහන් ටිකක් දීලා තිබෙනවා නම් ඒ කියන්නේ ආපදාව සඳහා ජනතාව රැස් වෙනකොට ඒව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන බවට පත් කරගන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් ඒවට තිබෙනවා නම් මීට වඩා මේ කාර්යක්ෂම වේගවත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ බොහෝ තැන් වලට ඔය දැන් ඔය ජනතාව රැස් වෙන තැන් වලට එක්ක අඟුලක්, ඔරුවක්, මෝටර් බෝට්ටුවක් දීලා තිබෙනවා නම් ජනතාව මුදා ගන්න මීට වඩා වේගවත් කරන්න පුළුවන්. මේ තියෙන චක්‍රලේකණුවේකට බාධාවක් තිබෙනවා. අපි ප්‍රතිපාදනය වෙන් කරොත් එහෙම කොහෙට හරි ඔරුවක් හෝ බෝට්ටුවක් ඒක නතර කරන්න ප්‍රාදේශීය සභාව හරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරි එහෙම නැත්නම් ඒක ග්‍රාමසේවක නිලධාරිගේ වක්කීම යටතේ ගමේ පොදු ස්ථානයක රඳවන ක්‍රමවේදයක් නැහැ. එම තිබෙනවා නම් පුළුවන්කම තිබෙනවා ජනතාව වේගවත් බුදා ගන්න. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් මේ ආපදාවෙන් පසු තත්වය දැන් තිබෙන්නේ අර ජනතාවගේ පුජ්‍යලික මැදිහත් වීම වෙනුවට යම් යම් ස්වේච්ඡා සංවිධාන මැදිහත් වීම වෙනුවට නැවතත් රාජ්‍ය යාන්ත්‍රණය ඉන්ඩෝනා ආපදාවෙන් පසුව ජනතාවගේ ජීවිත යථාවත් කිරීම සඳහා දැන් ප්‍රාදේශ ලේකම්වරු මුණ දිලා තියෙන ප්‍රශ්නයක් තිබෙනවා ඉඩම් නිදහස් කරගන්න බෑ අඩුතරමේ මේ තත්ත්වය යටතේවත් කෙටි කාලයක් ඇතුළත ඉඩම් නිදහස් කරගන්නේ මේ ක්‍රමවේදයක් නෑ දැන් මම මගේ ගෙදර තිබෙන පිමුරේ තිප්පල කන්දයි පුංචි කන්දයි දෙකම නායයම අවධානම් තියනවා කියලා අගලවද්ද ප්‍රාදේශ ලේකම්වරු කියලා බැදිහත් වෙනවා එය වෙනස් ස්ථානයක පදිංචි කරන්න හැබැයි ඒක රෝණ කරන ඉඩම් ගැනීමේ ප්‍රමාදයක් තියෙනවා ඉඩම් එහෙම ගන්න විදිහක් නෑ මේ නීති යටතේ ඒ වගේම තමයි අනිත් පැත්තේ මම කියන්නේ අපි අවධානය යොමු කරන්න ඕන තව කාරණයක් තියෙනවා මෙන්න මේ අපේ කලනු අධ්‍යාපන අමාත්‍යවරයා අවධානය යොමු කරා බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ පාහියංගල නායයාම නිසා යටගම්පිටිය නාගහදුල පාහියංගල ප්‍රදේශයේ නායයාම නිසා දැන් අපේ මේ පාහියංගල ප්‍රාග් ඓතිහාසික භූමිය අනතුරු ලක් කරලා තියෙනවා වසර 47000ක් පැරණි නූතන මානවයාගේ පොසිල හම්බෙන ආසියාවේ තිබෙන පැරණිතම ප්‍රාග් ඓතිහාසික භූමිය ලංකාවේ තිබෙන ප්‍රාග් ඓතිහාසික භූමිය අක්කර දෙකහමාරෙන් භාගයක් පමණ තිබෙන එතන දැන් මේ පස්තට්ටුවක් කියලා කියන අවුරුදු 10000 ගණනක් පැරණි වටිනා පොසිල සහිත නිධානයක් එවැනි තැනක් ආරක්ෂා කරගන්නට කඩිනම් වැඩපිළිලක් ඕන කඩිනම් වැඩපිළිලක් අධ්‍යාපන අමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් දීපු උත්තරය ගැන මම සෑහීමටපත් වෙන්නේ නැහැ එතුමා කිව්වා මේ බහුවිධ වාර්තා කැඳවලා තිබෙනවා කියලා නමුත් වාර්තා කැඳවීමට වඩා එහා ගියපු ක්ෂණික මැදිහත් වීමකින් තොරව මේ ප්‍රදේශ රැක ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපිට ඌමනා කරනවා ආපදාවෙන් යම්කිසි ආකාර හුස්මක් අඩක් ගත්තට පස්සේදී අපිට මේ ජාතික ආපදාවන්ට මුහුණ දීම සඳහා වෙච්ච ජාතික ආපදා කළමනාකරණ සලස්මක් ඕන. අපිට තිබෙනවා මේ රටේ වෘත්ති විශ්වවිද්‍යාලයේ ග්‍රාමහා නගර නිර්මාණ පීඨයක් තියෙනවා. ඒකේ හැම වසරකම උපාධිධාරී 100ක් පමණ ඉවත් වෙනවා. මේ ග්‍රාමහා නගර නිර්මාණය වෙනුවෙන් මේ උපාධිධාරීන් පාවිච්චි කරලා අපේ රටේ බුද්ධිමේ ප්‍රජාව පාවිච්චි කරලා අපි මොකද්ද කරලා තියෙන සලස්ප සර් රටට දැන් ඕනකම තිබෙන්නේ නිකම්ම නිකං ආපදා කළමනාකරණ අමාත්‍යංශයක් හදාගෙන ආපදාවක් වුණාට පස්සේදී පිසු ආහාර පැකට් එකක් හෝ එහෙම නැත්නම් වියලි ආහාර ද්‍රව්‍ය මල්ලක් බෙදා හරිනවා වෙනුවට මෙවැනි ආපදාවන්ගෙන් රටේ ජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂා කර ගැනීම සඳහා වෙච්ච ජාතික සලස්මක් ඕන නව නගර නිර්මාණය කරන්න ඕන ඒ වගේම තමයි මීට කලින් 1978 දී අපේ පක්ෂ නායක රෝහණ විජේවර්ධන සහෝදරයා කියපුවා වගේම උස් කඳු මුදුන් එලිපිහිල කළා මේ තේවගා කරන වෙනුවට ඒ උස් කඳු මුදුන් වනවගාට යොමු කරන්න ඕන ඒ ආකාරයට පරිසරය පිළිබඳව ජන ජීවිතය පිළිබඳව රටේ ආර්ථිකය පිළිබඳව සංස්කෘතිය පිළිබඳව හිතපු සංවිධිත සංයුක්ත සලස්මක් ඕන ඒ සලස්ම පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු වෙත කියලා බලාපොරොත්තු වෙන මම කියන්න මම ස්තුතියි.
මම ස්තුතියි.